අද නොවැම්බර් 14 වෙනිදා ලෝක දියවැඩිය දිනය ලෙස නම් කරලා තිබෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්. අද ලෝකයේ බොහෝ කලාපයන්හි සෞඛ්‍ය ගැටලු අතින් ඉතා ප්‍රධානම ගැටලුවක් බවට පත් වෙලා තිබෙන මේ දියවැඩිය රෝගිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පිළිබඳව තමයි අද දිනේ බොහෝ කටයුතු සිදුවන්නේ සෞඛ්‍ය සංවිධාන හරහා. ඉතින් ඒ නිසාම අද අපි SBS සිංහල වැඩසටහනුත් දියවැඩිය රෝගිය පිළිබඳව කෙටි කතාබහකට තමයි දැන් මේ සූදානම් වන්නේ. ඒ සඳහා අපිත් සමග කතාබහට එකතු වන්නේ ඔක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ දියවැඩියාව පිළිබඳව පරීක්ෂිකා තිරිණි ජයසිංහ. තිරිණි, අපි ඔබ මුලින්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා.
ආයුබෝවන්.
දියවැඩියාව ගැන මං හිතන්නේ දීර්ඝ වශයෙන් කතා කරන්නට අපිට පුළුවන්. නමුත් මේ අපිට ලැබිලා තිබෙන කෙටි කාලයේදී මුලින්ම අපේ කතාබහ පටන් ගමු මේ දියවැඩියා රෝගිය කියන්නේ කොමක්ද කියලා හඳුන්වලා දීලා.
අපි දියවැඩියාව කියන්නේ මොකක්ද කියලා මුලින්ම කතා කරොත්, දියවැඩියාව තියෙන පුද්ගලයෙක්ගේ සාමාන්‍යයෙන් රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි. දැන් අපි සාමාන්‍ය පුද්ගලයෙක් ගත්තොත්, සාමාන්‍ය පුද්ගලයෙක් නම් ආහාර වේලකින් පස්සේ ආහාරයේ තියෙන පිෂ්ඨය ජීර්ණය වෙලා ඒ තියෙන කාබෝහයිඩ්‍රේට් වලින් ග්ලූකෝස් හදලා ඒක ශරීරයට උරා ගන්නවා. ඊට පස්සේ ඒ ඇඟේ තියෙන අග්න්‍යාශයේ තියෙන ඉන්සියුලින් කියන හෝමෝනය මගින් මේ ශරීරයේ රුධිර උරාගත්ත සීනි තෛල වලට උරා ගන්නවා. නමුත් දියවැඩියාව තියෙන පුද්ගලයෙක්ගේ මේ ඉන්සියුලින් කියන හෝමෝනේ අග්න්‍යාශයෙන් නිෂ්පාදනය වෙන්නේ නැහැ. සමහර වෙලාවට අග්න්‍යාශයේ තියෙන සෛලමගේ නිෂ්පාදනය වෙනවා. නමුත් අනිකුත් සෛල ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයන් නිසා තමයි දියවැඩියාව තත්ත්වයේදී අර රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්නේ. මේ අනුව අපි දියවැඩියාව වර්ග දෙකකට බෙදනවා. දියවැඩියාව වර්ග එක ටයිප් 1 ඩයබිටිස් සහ ටයිප් 2 ඩයබිටිස්. ටයිප් 1 ඩයබිටිස් ඒකේදී වෙන්නේ ඇඟේ තියෙන ඉන්සියුලින් කියන හෝමෝනය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඉන්සියුලින් කියන හෝමෝනය නිෂ්පාදනය වෙන්නේ නැහැ. ටයිප් 2 ඩයබිටිස් තත්ත්වයේදී වෙන්නේ ඉන්සියුලින් හදනවා. නමුත් අපේ සෛල ප්‍රතිචාර දක්වන්නේ නැහැ. දැනට තියෙන දත්ත බැලුවොත් ලෝකයේ වැඩිහිටි ජනතාවගෙන් 9%කටම දියවැඩියාව තියෙනවා දැනට. ඒ කියන්නේ අපි දල වශයෙන් ගත්තොත්, 10 දෙනෙක් ගත්තොත් එක්කෙනෙකුට දියවැඩියාව තියෙනවා. ඒ දියවැඩියාව තියෙන පුද්ගලයන්ගෙනුත් 90%කටම තියෙන්නේ මේ ටයිප් 2 කියන වර්ගයේ දියවැඩියාව. ඉතින් මේක ඉදිරි වසර 10 තුළදී තව 50%කින් වැඩි වෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් හොයාගෙන තියෙනවා. ඉතින් අපි මේ විදිහට කතා කරන මේ දියවැඩියාව සීග්‍රයෙන් පැතිර යන්නේ ඇයි කියලා බලුවොත්, ඒකට තියෙන ප්‍රධානම හේතු විදිහට දක්වන්න පුළුවන් අපිට ආහාර රටාවේ තියෙන වෙනස්කම්, ඒ වගේම මේ සීග්‍රයෙන් සිදුවන නාගරීකරණය, ඊළඟට ව්‍යායාම වලට නිරත නොවීම, ජානමය සාධක. ඉතින් තවත් හේතුවක් තමයි පරේෂණ මගින් හොයාගෙන තියෙන මේ ආසියාතික පුද්ගලයන්ට යුරෝපීය පුද්ගලයන්ට සාපේක්ෂව දියවැඩියාව හැදෙන්න වැඩි අවධානමක් තියෙන ඔවුන්ගේ බර සාමාන්‍ය අගයක තිබ්බත් ඒ වගේම අඩු වයසකදී පවා දියවැඩියාව හැදෙන්න පුළුවන්.
දැන් එතකොට මේ දියවැඩියාව වැනි රෝගයක් වැළඳීමට විශේෂ හේතු සහ අවධානම් සාධක පිළිබඳවත් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්ද?
දැන් ශරීරයේ උදරයේ මේද කොටස් මේදය විශාල වශයෙන් තැන්පත් වෙලා තියෙනවා නම් ඒක දියවැඩියාව හැදෙන්න තියෙන අවධානම වැඩි කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කාන්තාවක්ගේ නම් ඉන ප්‍රමාණය අඟල් 35ට වඩා වැඩි නම්, එහෙම නැත්නම් පිරිමි පුද්ගලයෙක්ගේ නම් ඉන ප්‍රමාණය අඟල් 40ට වඩා වැඩි වුණාම ඒක දියවැඩියාව හැදෙන්න අවධානම් සාධකයක්. ඉතින් ඒ නිසා තමයි අපි ව්‍යායාම වල නිරත වෙන්න අවශ්‍ය වෙන්නේ. තවත් දෙයක් තමයි අපි මානසික ආතතිය ගැනත් කතා කරන්න ඕනේ. මොකද මානසික ආතතියත් දියවැඩියා හැදෙන්න බලපානවා. ඉතින් මානසික ආතතිය පාලනය කරගන්නත් ඕනේ. ඒ වගේම තව දෙයක් තමයි අපි කොච්චර වෙලා නිදා ගන්නවද කියන එක. ඒ කියන්නේ රාත්‍රී කාලයේදී අපි සාමාන්‍යයෙන් පැය 6ක නිින්දක්වත් නිදා ගැනීමක් කරන්න ඕනේ මේ දියවැඩියාව හැදෙන එක පාලනය කර ගැනීමට. දියවැඩියාව තියෙනවා නම් ඒක පාලනය කර ගැනීමට. ඒ වගේම තමයි කුඩා දරුවන්ගේ ආහාර රටාව පිළිබඳවත් කතා කරන්න ඕනේ. උදාහරණයක් විදිහට මව් කිරි පෙවූ දරුවන්ට දියවැඩියා හැදෙන්න තියෙන අවධානම අඩුයි මව් කිරි ආදේශක දුන්න දරුවන්ට වඩා. ඒ වගේම තමයි පරිසර සාධක. ඒ කියන්නේ පරිසරයේ තියෙන විවිධ වෛරස් වර්ග, ඊළඟට ටොක්සින්ස් වර්ගත් දියවැඩියාව හැදෙන්න බලපානවා කියලා හොයාගෙන තියෙනවා. අඩු වයසින් ඉපදින දරුවන්ටත් දියවැඩියාව හැදෙන්න වැඩි අවධානමක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ සති 32කට වඩා අඩු වයසින් ඉපදින දරුවන්ට අපි කියනවා ප්‍රීටර්ම් දරුවන් කියලා. මේ ළමයින්ටත් දියවැඩියා හැදෙන්න අවදානමක් තියෙනවා. මොකද ඒ දරුවන් කුඩා කාලයේදී දෙන එන්නත් බෙහෙත් නිසා, ඒ වගේ මේ දරුවන්ට දෙන ප්‍රතිශක්තිකරණ ඖෂධ නිසා දියවැඩියා හැදෙන්න අවදානමක් තියෙනවා. දැන් අලුතෙන්ම තියෙන තත්ත්වයක් තමයි, අලුතෙන්ම හොයාගෙන තියෙන දෙයක් තමයි මේ ආහාර මාර්ගයේ ඉන්න ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයත් බලපානවා කියන එක. කියන්නේ අපේ ඇඟේ හෝමෝන වෙනස් කරනවා, ඒ වගේම අපේ ආහාර මාර්ගයේ තිබෙන තන්තු වලින් ශක්තිය ලබාගෙන ඒව මගින් ලිපිද නිෂ්පාදනය කරනවා. ඉතින් මේ වගේ විවිධ තත්ත්ව මගින් ශුද්ධ ජීවීන් කලපානවා.
ඔව්, එතකොට තේරෙන්නේ මේ දියවැඩියාව වළක්වා ගැනීමට අපේ චර්යා රටාවේ ඇති කරගන්න පුළුවන් වෙනස්කම් මොනවද. ඒ වගේම මම හිතන්නේ ඔබ මේ දියවැඩියාව පිළිබඳව පරිශීකාවක් විදිහට මේ නව ප්‍රතිකාරකම ගැනත් අපි කෙටියෙන් දැනගන්න කැමතියි.
දියවැඩියාව නැති පුද්ගලයෙක්ගෙනම් දියවැඩියාව තියෙන පුද්ගලයෙකුට හරි නිවැරදි ආහාර රටාවක් මගින්, ඒ වගේම නීතිපතා ව්‍යායාම වල නිරත වීම මගින්, ශරීරයේ නියමිත බරක් පවත්වා ගැනීම මගින් දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්. දැන් අපි නිවැරදි ආහාර පුරුදු පිළිබඳව පොඩි විස්තරයක් කතා කරොත්, අපි ගන්නවා එළවලු පළතුරු වගේ දේවල් වැදගත් වෙනවා. විශේෂයෙන්ම එළවලු වැදගත් වෙනවා, පිෂ්ඨ රහිත එළවලු. ඒ වගේම ධාන්‍ය වර්ග පිළිපහදු නොකරන ලද ධාන්‍ය වර්ග වැදගත් වෙනවා. අපි මස් වර්ග ගැන කතා කරද්දී අපි අනුභව කරන තෙල් රහිත මස් වර්ග, කිරි, යෝගට්, චීස් වගේ දේවල් අපි ආහාරයට ගන්නවා නම් එතෙන්දිත් අපි තෝරගන්න ඕනි මේදේ රහිත, එහෙම නැත්නම් මේදේ අඩු වර්ගයේ කිරි ආහාර. ඒ වගේම තමයි අපි ෆාස්ට් ෆුඩ් අනුභව කිරීම අඩු කරන්න ඕනේ. මොකද පර්යේෂණ මගින් හොයාගෙන තියෙනවා පුද්ගලයෙක් සතියකට දෙවරකට වඩා වැඩි ගණනක් මේ ෆාස්ට් ෆුඩ් අනුභව කරොත් ඒ පුද්ගලයාට ඉන්සියුලින් හෝමෝනේ ප්‍රතිරෝධීතාවයක් දැක්වීමට තියෙන අවදානම දෙගුණයකින් වැඩි වෙනවා ෆාස්ට් ෆුඩ් අනුභව නොකරන පුද්ගලයෙකුට සාපේක්ෂව. ඒ වගේම තමයි මම කලින් සඳහන් කරා වගේ බර අඩු කර ගැනීම මගින් අපිට දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්. ව්‍යායාම ගැන කතා කරොත් සාමාන්‍යයෙන් දවසකට විනාඩි 30ක්වත් අපි කය වෙහෙසන ව්‍යායාම වල නිරත වෙන්න අවශ්‍යයි. ඒ මගින් දියවැඩියාව වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම දියවැඩියාව තිබෙන කෙනෙක් නම් ශරීරයේ බර අඩුවීමක් උන් නැතත් ඒ රුධිරයේ සීනි මට්ටම පාලනය කරගන්න ව්‍යායාම වැදගත් වෙනවා. මම අර කලින් කිව්වා වගේ හොඳ ආහාර රටාවක් මගින්, ව්‍යායාම මගින්, ඒ වගේම පරිශන මගින් දැනට හොයාගෙන තියෙන අලුත් දේවල් එක විදිහක් තමයි මේ ආටිෆිෂල් පැන්ක්‍රියාස් කියන එක. ඒ කියන්නේ අපි කෘතිමව අග්න්‍යාශයක් බද්ධ කිරීම කරනවා. එතෙන්දී ඒකට හේතු වෙලා තියෙන ඇත්තටම මේ දියවැඩියාව කියන පුද්ගලයින්ගේ ඔවුන්ගේ රුධිරය නිතරම පරීක්ෂා කරනවා, රුධිරයේ සීනි මට්ටම් බලන්නේ, ඒ වගේම ඉන්සියුලින් එන්නත් ආකාරයෙන් ලබා දෙනවා. ඉතින් ඒක ඇත්තටම හරිම වේදනාකාරී. ඉතින් ඒකට විසඳුමක් විදිහට තමයි මේ කෘතිම අග්න්‍යාශය බද්ධ කරන්නේ. තව පරීක්ෂණ මට්ටමේ තියෙන අලුත් ස්වාගැනීමක් තමයි මේ ස්මාර්ට් ඉන්සියුලින් පැච් කියන එක. ඒ කියන්නේ ඒක අපි ප්ලාස්ටර් එකක් විදිහට අපිට අලවන්න පුළුවන්. ඒකේ තියෙනවා මයික්‍රෝ නීඩල්ස්, ඒවයි තියෙනවා ඉන්සියුලින්. ඒ ඉන්සියුලින් හෝමෝනය නිකුත් කරන්න පුළුවන් සෙන්සර් එකක් තියෙනවා. එතෙන්දී අපි ඒ සෙන්සර් එක මගින් ඇඟේ තියෙන සීනි මට්ටම නිරීක්ෂණය කරලා ඒ අනුව ඉන්සියුලින් හෝමෝනය නිෂ්පාදනය කරලා සීනි මට්ටම පාලනය කිරීමක් කරනවා. ඒින්ද දියවැඩියාව පාලනය කිරීමක් කරනවා.
ඔය අපිත් සමග කතා බහට එකතුනේ ඔක්ලන් විශ්වවිද්‍යාලයේ දියවැඩියාව පිළිබඳව පරිශීකා තිරිණ ජයසිංහ. තිරිණ, අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල වැඩසටහන වෙනුවෙන්.